හොඳයි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි 135 වෙනි නේවාසික භාවනා වැඩසටහනේ පළමෙනි ධර්ම සාකච්ඡා සඳහා සූදානම් වෙන්නේ ඒ සඳහා අපි සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරය පවත්වමු සාදු සාදු මම ආරාධනා කරනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න හරි තියෙනකම හත්ය එහෙනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු
අති ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආනාපානේ වඩමි හුස්ම රැල්ල සංසිඳුණු පසු නිමිත්තක් නැමැති තැනකට ගමන් ගනි මෙහිදී අවට ශබ්ද හොඳින් නැසේ නමුත් කරදරයක් ලෙස නොසිතේ විටක සිතුවිල්ද පැමිණ සිත ගමන් ගනි නමුත් නැවත සතියටම පැමිණේ මෙලෙස හුස්ම රැල්ල සංසිඳී බොහෝ වේලා මෙලෙස සිටි හැක මෙහිදී භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම නිර්වාණය අවබෝධ වේවා.
හොඳයි. කාගෙද දන්නේ ඒකත් මේ ඉදිරිපත් කරපු කෙනා පොඩ්ඩක් කියනවද? ඔව්. කොච්චර කල් මේ මයික් එකක් නැද්ද සුජිත් කියන්නේ? පොඩ්ඩක් විස්තර කරන්න මේ කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද?
අවසරයි ස්වාමීන් වහන්සේ. මාස 9ක් වගේ තිස්සේ භාවනා කරන්නේ.
දිනපතාම භාවනා කරනවද?
බොහෝ වෙලාවට දිනපතා කරනවා සමහර දවස්වලට කරන්න බැරි වෙන දවසුත් තියෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි. දැන් මේ විස්තර කරන අත්දැකීම කොච්චර කාලයක විතර ඉඳන් ලබනවද?
මාස 5ක විතර ඉඳන් ලබනවා ස්වාමීන් වහන්සේ.
එතකොට ඒ එතෙන්ට එන්න කලින් හොඳට ආසස් දැන් ආනාපාන සතියේ මූල කර්මස්ථානේ වශයෙන් අරගෙන යන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එතකොට ආනාපාන සතියේ හොඳට සතිය පවත්වන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ අර කලින් කෝ වගේ දැන් හුස්ම රැලි එක ළඟ තියෙන හුස්ම රැලි 10ක 20ක 30ක ඒ වගේ පවත්වන්න පුළුවන්ද? කොච්චර විතර සාමාන්‍යයෙන් පුළුවන්ද Tamanට?
ස්වාමීන් වහන්සේ මුල්ම කාලේදී නම් සතිය පවත්වන්න බැරි වුණා ගොඩක් ආනාපාන හුස්ම රැලි ගොඩක ඊට පස්සේ ටිකක් දවස් යනකොට සාමාන්‍යයෙන් ආනාපාන හුස්ම රැලි 10ක වගේ තමයි ස්වාමීන් වහන්සේ පුළුවන් ඊට පස්සේ නිකම්ම ඒ ආනාපානය නැතුව වගේ ගිහිල්ලා නිකන් නිශ්චල වගේ තැනකට යනවා.
හරි. එතකොට තමන්ගේ තමන්ට නිින්ද නොගිය බව තේරෙනවද නැත්නම් නිින්ද ගිහිල්ලා වගේද?
මුලින් නිින්ද ගියා කියලා හිතලා සැක කරා මුල් කාලේ.
ඔව්.
ඒ වුණාට පස්සේ තේරුණා නිින්ද ගිහිල්ලා නැහැ කියලා ස්වාමීන් වහන්සේ. හොඳට සතියෙන් ඉන්නවා කියලා තේරුණු අවස්ථාව තිබ්බා.
එතකොට ඒ කියන්නේ අවධානය දැන් තියෙන්නේ අර කියන්නේ ආනාපාන සතිය දැන් එතකොට ආස්වාස ප්‍රස්වාසය දැන් වෙන් කරගන්න බැරි මට්ටමකට ආවද?
ඔව් ස්වාමීන් වහන්සේ එහෙමයි.
එතකොට
තුනී වෙලා නොදැනීම යන මට්ටමකට.
එතකොට අවධානය තියෙන්නේ මොකක් කොහෙද තියෙන්නේ අවධානය?
ගොඩක් නිශ්චල තැනකට තමයි එතකොට යන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට එතන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට වෙලාවකට එහෙම ඉන්න අතරේ අවට ශබ්ද හොඳට ඇහෙනවා. ඒ වුණාට කරදරයක් නැහැ. සතියෙන් ඉන්නවා කියලා තේරෙනවා. ඒ වුණාට වෙලාවකට ස්වාමීන් වහන්සේ මේ ඒ ඉන්න අතරෙම මේ සිතුවිලි එනවා. සිතුවිලි දිගේ හිත යනවා. ඒ වුණාට ආයි නිකන් මතක් වෙලා වගේ නැවත ආයි මේ අර නිශ්චල තැනටම එන්න පුළුවන් කමකුත් තියෙනවා.
ඔව්. දැන් මේ නිශ්චලකම දැන් වාර කීපයක් අත්දැකලා තියෙනවනේ මේ නිශ්චලතාවයට යන හැටි බලන්න උත්සාහ කළා. මේ නිශ්චලතාවයට කොහොමද යන්නේ කියන්නේ? කියන්නේ අපි තුමුන් නිශ්චල බවක් තියෙනවා. නිශ්චල බවට පත් වෙන්න කලින් හිතේ ස්වභාවය පොඩ්ඩක් බලන්න. නිශ්චල බව තියෙනවා නිකන් හිත නිකන් ඒක අස්සට නිකන් කිඳා බහිනවා වගේ දෙයක්ද වෙන්නේ. නිකන් ඒක ඇවිල්ලා තමන්ව නිකන් සම්පූර්ණයෙන් වැළඳ ගන්නවා වගේ ස්වභාවයක්ද වෙන්නේ. ඔය වගේ කියලා පොඩ්ඩක් අර එතන ඒ හරියටම ඒ නිශ්චල බව පටන් ගන්න තැනදී සිද්ධ වෙන දේ ගැන තව පොඩ්ඩක් විස්තර බලන්න. يعني තව විස්තර මදි ඒ හරියේ. චුට්ටක් ඒ හරියට දැන් සූදානම් වෙලා යන්න. දැන් තමන් දන්නවනේ මෙන්න මේ හරියට යනකොට තමන්ට මෙන්න මේ නිශ්චල තැනකට හිත යන්න උත්සාහත් වෙනවා. එතෙන්ට සූදානම් ශරීරයෙන් යන්න දැන්. දැන් තමන්ට තේරෙනවානේ මේ හරියට එනකොට. එතකොට ටිකක් හිතේ අවධානය වැඩි කරගන්න. අවධානය කියන්නේ වැඩි කරගන්න කියන්නේ හිත අවුස්ස ගන්න කියන එක නෙමෙයි. හිත බොහොම අවදියෙන් තියාගන්නවා. හැබැයි ටිකක් තමන් සැලකිල්ලෙන් ඉන්නවා දැන් මොකද්ද වෙන්නේ කියලා. එහෙම සැලකිල්ලෙන් ඉන්නකොට බලන්න නිකන් ඒක නිකන් කිඳා බහිනවා වගේ දෙයක්ද වෙන්නේ. නැත්තම් ඒක ඇවිල්ලා තමන් නිකන් වැළඳ ගන්නවා වගේ දෙයක්ද වෙන්නේ. එහෙම නැත්තම් ඒ සම්පූර්ණ අරමුණ තමන් අවධානයෙන් ඉන්නකොට ඒ සම්පූර්ණ අරමුණම නිකන් දිය වෙලා ගිහිල්ලා වගේ දෙයක්ද වෙන්නේ. ඔය වගේ කියලා පොඩ්ඩක් ඔය විස්තර බලලා මට ඉස්සරහට කියන්නකෝ. ඒ අනුව අපි බලමු තව ටිකක් ඉස්සරහට කතා කරච්චා කරන්න.
එහෙමයි ස්වාමීන්
වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ. අවුරුද්දක පමණ කාලයක් මෙහි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සහභාගී වී නිරතුරුව ධර්මදේශනාවල සවන් දෙමින් භාවනා කරගෙන යමි. දැනට මගේ ජීවිත පැවැත්මේ සැලකිය යුතු වෙනසක් වී ඇත. දවසේ වැඩි අවස්ථාවක සිත පවතුනේ සතිය තුලය. පෙර මා විශේෂයෙන් කැමැත්ත දැක්වූ සියලු ලෞකික සැප සම්පත් වරන් ඇතුළු ඇඳුම් පැළඳුම් ඇතුළු හැමදේ ගැන තිබූ ඇල්ම ඉතා පහත් මට්ටමකට පත් වී ඇති අතර වැඩි අවස්ථාවල ස්පර්ශ අවස්ථාවේදීම අනාත්ම ස්වභාවය වරන් ඇතුළු ධාතු ස්වභාවය ප්‍රකට වේ. මෙහිදී දරු සෙනහස දී පමණක් සිත පාලනය කර ගැනීම මදක් අපහසු වේ. මගේ සිත නිතරම හඟවන්නේ ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කෑම බීම බෙහෙත් ඉඳුම් හිටුම් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දේ පමණක් පරිහරණයෙන් පමණකින් මනසේ වන සැහැල්ලුව වෙත කිසිවකින් ලැබිය නොහැකි නිදහසක් ලෙසය. දරුවන් හෝ මට ගෙනදීමට අවශ්‍ය දෙයක් විමසුවොත් මම ගෙන්වා ගන්නේ පූජා කිරීමට යමක් පමණි. මෙලව මට අවශ්‍ය වෙන්නේ කිසිවක් ඇද්දයි කල්පනා අවශ්‍ය වෙනත් කිසිවක් ඇද්දයි කල්පනා කළත් මට අවශ්‍ය වැත්තේ විවේකීව භාවනා කාලය ලබා ගැනීම පමණක් බව සිත කියයි. එහෙත් පෙර පරිදිනව ඉතා අල්පව පිළිවෙලකට ඇඳුමෙන් පැළඳෙමින් සිටීමටත් යථාර්ථය තුල ජීවිතයේ චාම් ලෙස පවත්වාගෙන යාමටත් පුරු වී ඇත. පෘථග්ජනයින් සමග සාමාන්‍ය පරිදි සුහදව සිටිය හැකිවත් ඔවුන්ගේ ලංවීම අකමැත්තක් මෙන්ම බාධකයක් වන අතර ඔවුන් සමග එකට සිටීමට සිදුවන අවස්ථාවල මා තනි වූ බවක් කොන් වූ බවක් දැනේ. ඔවුන් සතුටුන කිසිම දෙයකින් කිසිම තැනකින් සතුටක් නොලැබෙන බව දැනෙන අතර ඒ හැම දෙයකම අනාත්මය ප්‍රකට වේ. ලෝභය, ද්වේෂය, මෝහය සුළු වශයෙන් ඇති වන නමුත් අතීත ජීවිතයේදී ඇති වූ පරිදි නැවත කිසිම දිනක වරහන් ඇතුළු අනාගතයක ඇති නොවන බවට සිත වශ වී ඇති බව දැනෙන අතර අදිෂ්ඨාන ශක්තියෙන් යුතුව මෙම ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම පමණකින් මෙතෙන්ගත් උත්සාහයේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව අත්දැකීම් සමගින් යන මේ ගමනේ දැනේ. අනාගත බලාපොරොත්තු නැත, ආතතිය නැත, ලෝභ දේශ මොහ උපදින අවස්ථාවේම සතිය මුල් වී උපේක්ෂාවෙන් ජීවිතේ ගත කරමි. මරණය සිහිවන විට බියක් දැනෙන්නේ නැත. හේතුඵල දහම වරහන් ඇතුළ යථාර්ථය දැනගත්තත් මා දැනට ගත කරනු ලබන ජීවිතයේදී අවට පරිසරයෙන් වරහන් ඇතුළ සුරතල් සතුගෙන් හෝ භාවනාවට බාධා වන දෙයක් සිදු වේ නම් සතිය ඇතත් ද්වේෂය මතුවේ. පෙර දින සල කරුණාව කරදරයක් බාධකයක් වී ඇත. එවැනි අවස්ථාවේදී මතුවෙන ද්වේෂය මෛත්‍රියෙන් ජයගත නොහැකි බව හැඟේ. එවැනි බාධා ඇති නොවන ලෙසට වරහන් ඇතුළ කරුණාව වෙනුවට තදහිත කටයුතු කර ගැනීමට දරණ උත්සාහයද සිතට එඟ නොවේ. සිත තුළ කරුණාව මෛත්‍රිය ඇතත් එම අවස්ථාවට අනුව ඒ යෙදීම ධර්ම මාර්ගයට වර්ධනය වෙන බාධකයක් බව පෙනේ. මෙසේ මෛත්‍රිය කරුණාව සිත තුළ පමණක් සීමා කර මාගේ කාර්ය කර ගැනීමට අන් අය ඉදිරියේ සිත ලැජ්ජාවටපත් වේ. ඕනම කෙනෙකුගෙන් හෝ සතුගෙන් හෝ මගේ ගමනට බාධා වන ඇතිවන සාධාරණ දේශයේ සමහර අවස්ථාවල මටත් නොදැනීම මා අසත්පුරුෂය කරයි. එහෙත් මා ගන්නා ක්‍රියාමාර්ගය නිවැරදිදැයි සිතමි. එහෙත් මගේ හැඟීම් දැනීම් පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ නිරෝගී සම්පන්නිය හා නිවන් අවබෝධය වේවා.
දැන් මම මේ කාගෙද කියලා හෙවොත් නම් ප්‍රශ්නයක් එනවා. මම හින්දා පොදුවේ කියන්නම්. මේ මොකද අනිත් අය මොකක් හරි හිතයිද දන්නේ නැහැ දැන් මේ උත්තරේ අහපු නිසා. මේ ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ඉතින් දැන් අපේ ලොකු සායනහස එහෙම කියන්නේ පොඩ්ඩක් ටිකක් භාවනාව අපිටම ටිකක් දුරට කරගෙන ගිහිල්ලා යම් පමණක උපේක්ෂාවක් වර්ධනය වෙලා හිතේ යම් ප්‍රගතියක් වර්ධනයක් පේන තියෙනකොට තමයි ඒ ඒගොල්ලන්ව දාන්නේ මේ අනිත්‍යයත් එක්ක ගැටෙන්න. අනිත්‍යයත් එක්ක සමාජයේ කටයුතු වලට දාන්නේ අන්න එතෙන්දි තමයි. මොකද මේ එතෙන්දි තමයි අපේ යථා ස්වභාවය තේරෙන්න ගන්නේ. මොකද දැන් අපි භාවනාව හරහා සමහරවිට නිකන් එක්තරා අන්දමක මේ හිතේ පැත්තක් වර්ධනය වෙනවා නිකන් අනිත් අයගෙන් අයින් වෙලා පුළුවන් තරම් තමන් තනියෙන් ඉඳලා අනිත් අය හැමවෙම මේකට කරන්නේ බාධාවක් ඒ නිසා පුළුවන් තරම් අයින් වෙලා ඉන්න ඕනේ ඔහොමද කියලා අර එහෙම පැත්තක් එනවා ඒකේ එක්තරා අන්දමක මේ වටිනකමකුත් තියෙනවා මොකද බුදුරජාණන් වහන්සේ කියන ඔය ගන්න සංගණිකාරාමය කියන්නේ කට්ටියත් එක්ක කතා බහ කරගෙන යාළු මිත්‍රයොත් එක්ක එහෙම ඉන්න ස්වභාවයෙන් අයින් වෙන්නත් අවශ්‍යයි මොකද ඒක බුදුරජාණන් වහන්සේ අගය කරනවා මේ එහෙම පිරිසත් එක්ක ඝනසංගණිකාරාමය කියලා ඝනසංගණිකාරාමතාව කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගිහි ජීවිතවල තියෙනවානේ දැන් තනියෙන් ඉන්න අකමැති. ඒ නිසා අපි යාළු මිත්‍රයෙක් එක්ක හම්බ වෙනවා, නැත්නම් බෞලේ උදවියත් එක්ක හම්බ වෙනවා, නැත්නම් අඩුම තරමින් රූපවාහිනිය නරඹනවා, ටීවී මොකද්ද මේ රේඩියෝ එක දාගන්නවා. ඉතින් ඔය මොනා හරි කළා අපි මේ අර හුදෙකලාව විනාශ කරගන්නවා. දැන් භවනා කරන්න පටන් ගත්තට පස්සේ මේ හුදකලාවේ තියෙන එක්තරා අන්දමක සතුටක් ප්‍රමෝදයක් දැනෙන්න ගන්නවා. ඒ හරහා අර අනිත් අය දැන් බාධා කරන අය වශයෙන් තේරෙනවා. අනිත් අය දැන් මේකට අකුල් හෙලනවා. මේ තමන්ගේ හුදකලාව විනාශ කරනවා. හුදකලාව අඩපණ කරනවා කියලා තේරෙනවා. හැබැයි ටිකක් විපස්සනාවේ තව තව එහාට යන්න මේ හිත නැඹුරු වෙන්න ඕනේ මේ කායानुපස්සනාව, වේදනानुපස්සනාව, චිත්තानुපස්සනාව, ධම්මානුපස්සනාව පැත්තේ නැඹුරු වෙනකොට දැන් හිත දිහා නිරන්තරයෙන්ම බලන හැකියාවක් ස්වභාවයෙන්ම මතුවෙන්න ඕනේ. මම දන්නේ නැහැ මේ කියන එක තේරෙනවද කියලා. දැන් අපි මුලින් අපිටම සතිය හඳුන්ලා දුන්නා. අපිට මුලින් කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. මේ සතිය කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් අපි මේ වම දකුණ කියලා ඔන්න සතිය හඳුන්ලා දුන්නා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස කියලා මේ සතිය කියන්නේ මොකද්ද කියලා හඳුන්ලා දුන්නා. ඊළඟට ඕකේ දැන් හොඳට දියුණු වෙනකොට අර හිතට තේරෙනවා දැන් මේ අරමුණුත් එක්ක ජීවත් වෙන්න ගියාම තියෙන කරදරකාරී ස්වභාවය ඒකේ තියෙන දැවිලි තැවිලි ස්වභාවය හිතට තේරෙන්න ගන්නවා. ඒ නිසා දැන් හිත කැමති තනියෙන් ඉන්න. සමහරවිට අරමුණු වැඩි ඇසුරු නොකර ඉන්න හිත කැමති. හැබැයි ඉතින් මේ කැමැත්තටම අපි ඉඩ දුන්නොත් ඔන්න ඉතින් අපිට වනගත වෙන්න සිද්ධ වෙනවා. කැලෑවෙම ඉන්න සිද්ධ වෙනවා. නමුත් මේ යෝග ජීවිතයේදී එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ගමනේදී අපිට මේ එක්තරා අන්දමකින් මේ අරමුණු එක්ක ඉන්න වෙන ස්වභාවයත් අත්‍යවශ්‍යයි. මොකද මේ ඒ හරහා තමයි මේ අපේ යට තියෙන කෙලෙස් ටික ඔක්කොම කැකෑරෙන්නේ. දැන් මොකද බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ කෙලෙස් වල මට්ටම් තුනක්. එක මට්ටමක් තමයි මේ වීතික්කම කෙලෙස් කියන්නේ. මේ කෙලෙස් හොඳටම උඩට ඇවිල්ලා ශික්ෂාපද කඩාගෙන අනුන්ට ගහන්න බනින්න ඊළඟට සත්තු මරන්න හොරකම් කරන්න ඒ මට්ටමටම මේ ශික්ෂාපද කැඩෙන මට්ටමට යනවා නම් අපි ඒ කියනවා වීතික්කම මට්ටම. හැබැයි එතෙන්ට නොගිහින් හිතේ තාම වැඩ කරනවා, කෙලස් දුවනවා, රාගසිතුවිලි ඇති වෙනවා, එහෙම නැත්නම් ද්වේෂසිතුවිලි ඇති වෙනවා, හිතේ ඊර්ෂාවන් නැති වෙනවා. දැන් තාම මුකුත් හැබැයි කළා නැහැ. වචනයෙන්වත් අතින් පයින් මුකක්වත් කළා නැහැ. හැබැයි හිතේ හෝගාලා අකුසල් සිද්ධ වෙනවා. හිතේ හුඟක් සිතුවිලි බරිත වෙනවා. අපි ඒකට කියනවා පරිඋත්ථාන මට්ටම කියලා. හැබැයි ඔය මට්ටම් දෙකම අනිත්‍යාගම් වලදීත් කතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පමණක් ඔయిత එහා ගිහිල්ලා මේ අනුසය මට්ටමක් කියලා පෙන්නලා දෙනවා. අර මට්ටම් දෙක විවිධාකාර ක්‍රම වලින් මැඩපැවත්ව ගත්තා. ඒ කියන්නේ වීතික්කම මට්ටම අපිට සීලයක් සමාදන් වෙලා නවත්ත ගන්න පුළුවන්. ඊළඟට පරිඋත්ථාන මට්ටම යම් සමත භාවනාවක් වඩලා නවත්ත ගන්න පුළුවන්. නමුත් මේ අනුසය මට්ටම විපස්සනා භාවනාව හරහා ඒ අනුසය ධර්ම වලට සක්‍රිය වෙන්න හැරලා, ඒ කියන්නේ අනුසය ධර්ම උඩට මතුවෙන විවිධාකාර ක්‍රම හරහා මතුවෙන්න දිදී ඕනේ ප්‍රහාණය කරන්න. ඉතින් දැන් අපි මේ ක්‍රමයෙන් පලා යනවා නම්, ඒ කියන්නේ අපි හිතනවා දැන් මම තනියම ඉන්න ඕනේ, මේ පැත්තකින් ඉන්න ඕනේ, අනිත් පෘථග්ජනයෝ ඔක්කොම මට කරදරයි කරන්න කියලා. ඉතින් දැන් තමන්ව එක්තරාන්දමකින් අදිසක්සේරුවක් කරගෙන තමන් අයින් වෙලා ඉන්නවා. එතකොට මේ අයින් වෙලා ඉඳීම හරහා තමාර විට තමන් මේ ඇති කරගත්තේ අදිතක්සේරුවක් නම්, ඒ කියන්නේ දැන් හිතන්න තමන් මාර්ගඵලවත් මොහක්වත් නැහැ. හැබැයි හිතන් ඉන්නවා යම්සි ලොකු මට්ටමක දැන් මං ඉන්නේ. අනිත් අය ඔක්කොම නේ බොහොම පහත් මට්ටමක ඉන්නේ. ඒගොල්ලෝ මේ පුතග්ජනයෝ කියලා හිතා ගන්නවා. එහෙම හිතාගෙන අපි ඉන්න ගියොත් එහෙම අපි දන්නේම නැතුව අපි හිතමු මේ අපේ හිතින් මවාගත්ත දෙයක් කියලා. මේ දන්නේම නැතුව මේ අපි හිතින් මවාගත්ත දේ ඇත්තක් වෙන්න පටන් ගන්නවා. ඇත්තක් වෙන්න කියන්නේ මේ ඇත්ත වශයෙන් තියෙන දෙයක් නෙමෙයි, අපි හිතින් ඇත්තක් කරගන්නවා. ඒක හරිම වහානකයි. මොකද ඕකට මේ ධර්මයේ හැම කියන්නේ අදිමානය කියලා. ඒ ශික්ෂා පදවල පවා තියෙනවා මේ ඇතම් කියන්නේ භික්ෂුන් වහන්සේලාට පවා සිද්ධ වෙලා තියෙනවා ඇත්ත වශයෙන් මාර්ගඵල ප්‍රතිවේදයක් වෙලා නැහැ. නමුත් අර අදිමානය හරහා හිතා ගන්නවා යම් මාර්ගඵල මට්ටමක් ලැබිලා කියලා. ඉතින් ඒ බඳු අවස්ථාවල තියෙන හොඳම ක්‍රමය තමයි පුළුවන් තරම් කට්ටියත් එක්ක ගැවසෙන්න ඕනේ. කට්ටියත් එක්ක ගැටෙනවා, ඊළඟට වැඩපළවල යෙදෙනවා. අන්න ඒ යෙදෙනකොට තේරෙනවා කොයි තරම්නම් හිතේ ගැටීම් එනවද, කොයි තරම්නම් අනිත් අයත් එක්ක ගැටෙනවද, වෛරයක් ඇති වෙනවද, දේශයක් ඇති වෙනවද, නැත්නම් අනිත් අය කෙරෙහි ඇලෙනවද. ඉතින් මේවා ඇලෙන වාරයක් පාසා, ගැටෙන වාරයක් පාසා මේ මතුවෙන්නේ කෙලෙස්. මේ මතුවෙන වාරයක් පාසා එතන විපස්සනා කරන්න ඕනේ. එතන එතන විපස්සනා නොකර කිසිසේත්ම ආශ්‍රමයන් ප්‍රහාණය කිරීමක් කරන්න බෑ. අපිට එකපාරට වාඩි වෙලා සමාධියකට සමවැදිලා ආශ්‍රමයන් ප්‍රහාණය වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ප්‍රඥාවෙන් දැක දැක ඔය සබ්බාසව සූත්‍රයේදී හිම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජානතෝ පස්සතෝ ආසවානං khයන් වදාමි. මේ දැනගෙන දකිමින් ආශ්‍රයයන් ප්‍රහාණය වෙන්න ඕනේ. ඒ නිසා එබඳු ක්‍රමයකට සෑහෙන කාලයක් තිස්සේ යෙදෙන්න ඕනේ. ඒ නිසා මේ කියන කෙනා පොඩ්ඩක් තමන් ගැනම තේරුම් අරගෙන දැන් තමන්ටම තේරලා තියෙනවනේ යම් යම් අවස්ථාවල අනිත්‍යයත් එක්ක ගැටෙනවා. ඊළඟට යම් යම් තමන්ගේ අඩුපාඩුකම් තේරෙනවා. ඒ නිසා මේවා තමයි කෙලෙස් මතුවෙන්නේ. දැන් වෙන කෙනෙකුට ඕවා කෙලෙස් වශයෙන් හඳුනා ගැනීමේ හැකියාවකුත් නැහැ. මොකද එයා භවනා කරන්නේ නැහැ. දැන් තමන් භවනා කළා යම් පමණක දියුණුවක් ලබා ගත්ත නිසා තමන්ට තේරෙන ඕන දැන් කෙලෙස් මතුවෙනකොට. ඒ කෙලෙස් මතුවෙන වාරයක් පාසා අර තමන් තේරුම් ගත්ත යම්සි මධ්‍යස්ථ බවක් තියෙනවා නම් විවේක ස්වභාවයක් තියෙනවා නම් ඒ විවේක ස්වභාවය භාවිතා කරමින් මේ මතුවෙන කෙලෙස් වල උදේවයි බලන්න වෙනවා. මේ මතුවෙන කෙලෙස් කොහොමද හටගත්තේ? ඒවා හටගන්න හේතු මොනවද? මේ වගේ විවිධාකාර ක්‍රම වලට අපිට යන්න පුළුවන්. ඉතින් මේ මතුවෙන කෙලෙස් දැකීමින් මතුවෙන කෙලෙස් වලට අහු නොවි ඒව ගැන මධ්‍යස්ථව දකිමින් තමයි මේක ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉතින් අපි දැනට මෙතනින් නතර වෙමු. තේරුම් ගන්න මේ යන මාර්ගයේදී අපි අනිත් අයගෙන් එන බාධා වනුත් අපේ යන ආධ්‍යාත්මික ගමනට ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒ හරහා තමයි අපිවම පරීක්ෂා වෙන්නේ. නැත්තම් අපි ලොකු අදි탁සේරු වලට යනවා අපි හිතනවා අපි ලොකු මට්ටම් වල ඉන්නවා කියලා. මොකද අපි අසුරකට යන්නේ නැහැ. හැබැයි අසුරකට ගිය වෙලාවට අපි දන්නේම නැතුව අපි බොහොම තාම කෙලෙස් බරිතවයි ජීවත් වෙන්නේ කියලා තේරෙන්න ගන්නවා. ඒ නිසා අනිත්‍යයත් එක්ක ඇසුරෙන් ඈත් වෙනවා වෙනුවට පොඩ්ඩක් ඇසුරෙත් ඉඳලා බලන්න කොහොමද මේ හිතේ කෙලෙස් ටික හටගන්නේ? කොහොමද ඒවා නැවතත් පණ ගහලා එන්නේ කියලා? ඒ එන වාරයක් පාසා නැවත ඒවා දැක දැක ඒවට උපේක්ෂා වෙමින් යන ගමනක් තියෙනවා. ඉතින් පස්සේ ඉස්සරහදී තව මේ විස්තර කතා කරන්න ඕන නම් වෙන විදිහකට මේක අහන්න අපි තව ඉස්සරහට ඔවා සාකච්ඡා කරමු. හොඳයි.
සවිනාස මූල් ධර්ම පිට නඹුරු ප්‍රශ්න දෙකක් ඉතිරිලා තියෙන්නේ. ඉදිරිපත් කරන්න. අවසරයි ගරු සාදු අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස. ආරි සමාධිය හා සමාධිය අතර වෙනස පහදා දෙන්න මැනවි. සම්මා සමාධිය හා සම්මා දිට්ඨි යන දෙකෙන් පළමුව සිතේ පහළවන්නේ කුමක්දයි පහදා දෙන්න මැනවි.
මුලින්ම අහනවා ආරි සමාධියයි
ආරි සමාධිය හා සමාධිය අතර ඇති වෙනස පහදා දෙන්න මැනවි.
දැන් ඇත්තටම සමාධිය කියන එක දැන් අපිටම මන් දන්නේ මේ දැන් සමහර ලාවට අපි හිතන්නේ දැන් තරුණ කාලෙදී එහෙම අපිටම උන් කවුරු හරි ගැන හිතනවා. කවුරු හරි ගැන හිතලා දැන් වෙන දෙයක් ගැන හිතෙන්නේම නැහැ. කොයි පැත්ත වැළුවත් හිතෙන්නේ ඔන්න යාගෙනමයි. ඉතින් ඔන්න ඔයකත් තියෙන තරන්දමක සමාධියක් තමයි. හැබැයි ඕක මිච්ඡා සමාධියක්. මොකද අරමුණේ තියෙන තනිකර මුලාවක්. හැබැයි ඒ කාරමුණේම දැන් හිත ඉන්නවා. දැන් අනිත් අරමුණ වලට යන්නෙත් නැහැ. තනිකර මේ අරමුණේම මුලා වෙලා. එකම අරමුණක් තුල මුලා වෙලා. ඉතින් ඔතන තියෙන මිච්ඡා සමාධිය. හැබැයි සම්මා සමාධියක එහෙම දැන් අපිටම සමත පැත්තෙන් එහෙම කතා කරොත් එතනත් එක අරමුණක් අරගෙන උපේක්ෂා සහගත අරමුණක් අරගෙන ඒ අරමුණේම හිත හුරු කරන ස්වභාවයක් තියෙනවා. නමුත් ක්‍රම පාවිච්චි කළා ඒකෙන් මුදව ගන්න හැකියාවකුත් තියෙනවා. හැබැයි මේ ගන්න අරමුණ අර වගේ ක්ලේශබරිත අරමුණක් නෙමෙයි. ක්ලේශයක් හරහා වෙච්ච මුලාවක් නෙමෙයි සම්මා සමාධි මට්ටමකදී තියෙන්නේ. දැන් ඊළඟට විපස්සනා මට්ටමකදී අරමුණකින් තොරව පවා හිත සමාධි වීමකුත් තියෙනවා. ඉතින් ඔය වගේ ඉතින් සමාධියේ විවිධ පැති අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට මොකද්ද ප්‍රශ්නේ අහන්නේ?
සම්මා සමාධිය හා සම්මා දිෂ්ටි යන දෙකෙන් පළමුව සිතෙහි පහළවන්නේ කුමක්දයි පහදා දෙන්න මැනවි.
සමහරට ඔය ප්‍රශ්නේ අහන්නේ ඔය දැන් ආරෂ්ඨායික මාර්ගයේදී ඕක අර පෙළගස්සලා තියෙනවානේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ඔය විදිහට පෙළගස්සලා තියෙනවානේ. සමහරට ඔය දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න අහනවා වෙන්නත් පුළුවන්. මට නම් තේරෙන විදිහට මේකේ තියෙන නිකන් චක්‍රීය ස්වභාවයක්. දැන් අපි සාමාන්‍ය බුදුරජාන් වහන්සේ පෙන්වනවා ත්‍රි ශික්ෂාවක් වශයෙන් සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් අපි හිතුවොත් කොයි වෙලාවක හරි මුලින් සීලය සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ සමාධිය සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ ප්‍රඥාව සම්පූර්ණ වෙනවා කියලා අපි හිතුවොත් අපිට අර සාමාන්‍යයෙන් ඉස්කෝලේ උගන්වන අර රේඛීය ක්‍රමයට අපි ඕක හිතුවොත් අපිට ඉතින් හිතෙන්නේ ওই විදිහට. ඒ කියන්නේ මුලින් සීලය සම්පූර්ණ වෙනවා, ඊළඟට සමාධිය සම්පූර්ණ වෙනවා, ඔන්න ඊළඟට ප්‍රමයි ප්‍රඥාව සම්පූර්ණ වෙන්නේ කියලා. නමුත් ඊට වඩා ටිකක් ප්‍රායෝගික පැත්තක් තමයි මේ දහමක් දියුණු වෙද්දි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සීලය සමාධියෙන් ශක්තිමත් වෙනවා. ආයි සමාධිය ප්‍රඥාවෙන් ශක්තිමත් වෙනවා. ආයි ප්‍රඥාවෙන් සීලය ශක්තිමත් වෙනවා. ආයි සීලයෙන් සමාධිය ශක්තිමත් වෙනවා. මේ වගේ නිකන් අර එකින් එකට එකක් ප්‍රත්‍ය වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේකෙන් කොයි එකද මුලින් ඇති වුනේ කියලා එහෙම සාමාන්‍යයෙන් නම් කියනවා මේ මුලින් සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ මාර්ගයට බැස ගන්න එක්තරා අන්දමක ශ්‍රද්ධාවක් ඇති වෙලා, ඒ කියන්නේ හරි දැකීමක් ඇති වෙන්න ඕනේ කියන එක සාමාන්‍යයෙන් දහමේ විස්තර වෙනවා. ඉතින් හැබැයි ටික ටික යන මාර්ගයේ හරහා මේ ඇති වෙච්ච යහපත් දැකීමත් තව තව පිරිසුදු වෙනවා. ප්‍රඥාව වැඩෙනකොට තව තව ඒක පිරිසුදු වෙනවා. සමාධිය තව හොඳට ශක්තිමත් වෙනකොට අර දකින්න දේහි පැහැදිලි බව සුපැහැදිලි බව තව වර්ධනය වෙනවා. ඒ නිසා මේකේ එකින් එකට ප්‍රත්‍ය වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේක අර තනිකර රේඛීය ක්‍රමයටම හිතන එක මං හිතන්නේ ඉතින් මුලදී ඔහොම හිතාගත්තර කමක් නැහැ. නමුත් ප්‍රායෝගික මට්ටමේදී මට නම් තේරෙන විදිහට මේක ඔවුනොවුන්ට උදව් කරන ස්වභාවයක් තියෙනවා. හොඳයි.
ගෞරවනීය ස්වාමින්වහන්සේ අනින්ද්‍රිය පටිබද්ද ඥාණය හා අනිමිත් සමාධිය පිළිබඳව පැහැදිලි කර දෙන්න. දෙරුවන් සරණයි.
මං හිතන්නේ අපි මේවා ටිකක් අන්තිමට වගේ ගමු.
මේ අන්තිම එක මං කිව්වේ
නෑ, මං හිතුවේ මේ يعني භාවනා වැඩසටහනේ අන්තිම හරියේදී ගමු. මොකද අපි හුඟක් يعني ගැඹුරුම දේවල් එකට පාට සාකච්ඡා කරන්න ගියොත් එහෙම අර යොමුමක් හදාගන්න බැරි වෙනවා. ඒ නිසා මම කැමති يعني දැන් ලියනගේ මහත්තයා අපිට දැනුම් දුන්නා 30 ගානක් විතර ආධුනික යෝගීනුත් ඉන්නවා කියලා.
33 දෙනෙක් ඉන්නවා.
33 දෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි දැන් ඉදිරියේදී අපි මේ සියල්ල සාකච්ඡා කරමු. අපි මුලින් පොඩ්ඩක් අපේ අලුත් පිරිසත් මේ අපේ මේ යන රැල්ලට අල්ලගෙන යන්න උත්සාහවත් වෙමු. ඒ නිසා අපි හුඟක් ගැඹුරින්ම ඔය විස්තර කරන්න ගියාම ඉතින් දැන් ඊළඟට අලුත් අය බලනවා අම්බෝ මේ කවදාවත් මලාට මට නම් මේ කරන්න වෙන්නේ නැහැ කියලා අදහිරෙමඩපත් වෙනවා. නමුත් එහෙම නෙමෙයි. මේක මේ ලොකු ප්‍රශ්න අහන හැමෝම ඉතින් වැටි නැගිටිච්ච අය තමයි ඔක්කොම. ඒ නිසා මේ මම කැමති පොඩ්ඩක් ප්‍රශ්නවලදී තමන් දැන් මේ අද පළවෙනි දවසේ හින්දා මමත් ඉතින් ඔක්කොටම පුළුවන් විදිහට මේ උත්තර දුන්නා. හැබැයි උත්සාහවත් වෙන්න හැමෝම තමන්ගේ භාවනා අත්දැකීම ඉදිරිපත් කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් නිසරණවන්නේ සම්ප්‍රදායක් විදිහට අපි උනන්දු කරන හැමෝම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තමන් ලැබපු සුළු හෝ අත්දැකීමක්. ඊළඟට සංවිධායකතුමා ඔහුතුමිය එකතු වෙලා මේ ප්‍රශ්න වර්ග කළා. අපි මේ කාලයත් ඉතිරි කරගන්න ඕන නිසා මේ වර්ග කරලා ඉදිරිපත් කරනවා. එතකොට අපි තුමු 10 දිනක් අහලා දුන්නා නම් එකම ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ එකපාරක් ඉදිරිපත් කරනවා. එතකොට අර 10 දිනාටම උත්තර ලැබෙනවා. එතකොට විවිධ ප්‍රශ්න අපි තුමු 10කට 15කට අපිට උත්තර දෙන්න පුළුවන්. හැබැයි අපි තුමු ඇත්ත වශයෙන්ම ප්‍රශ්න 50ක් විතර ලැබිලා තියුණා. හැබැයි මේ 50 වර්ග කරනහම ඇත්ත වශයෙන්ම තියෙන ප්‍රශ්න 15ක් විතර තමයි කියලා අපි මේ විදිහට උත්තර දෙන්න පුළුවන්. එතකොට අපිට හැම මට්ටමකම ඒවා මේ සාකච්ඡා කරන්න පුළුවන්. එනිසා අද මේ පළවෙනි දවසේ නිසා දැන් විවිධ පැතිවලින් ප්‍රශ්න ඇහිලා තියෙනවා. දැන් තමන්ගේ භාවනාවට පුළුවන් තරම් දැන් අවධානය යොමු කරන්න. දැන් මොකද මේ ලැබිච්ච අවස්ථාව බොහොම මේ සුළුපටු අවස්ථාවක් නෙමෙයි. මොකද දැන් කට්ටියම එකතු වෙලා බොහොම කැප වෙලා මෙතෙන්ට දැන් ඇවිල්ලා දැන් දවස් 10ක්ම දැන් තමන්ගේ අතේ තියෙනවා සෑහෙන වැඩක් ගන්න. ඒ නිසා අපි හුඟක් මොකද ඒකට කියන්නේ මේ නෛතික ප්‍රශ්න වලට, එහෙම නැත්නම් ධර්මයේ තියෙන ප්‍රශ්න වලට, එහෙම නැත්නම් සුතමේ ඥානේ පැත්තටම යොමු වුණොත් එහෙම භාවනා කරන්න ගියාමත් ඕවමයි ඔළුවට එන්නේ. මොකද ඕක භාවනාවට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. දැන් භාවනාව පටන් ගන්න ගියාම පුළුවන් තරම් මේ අපේ තියෙන පොතේ දැනුම පුළුවන් තරම් පැත්තකින් තියලා භාවනාව පටන් ගත්ත තරමට භාවනාව ඉක්මනට දියුණු වෙනවා. ඉතින් ඒක තමන්ට තේරුම් ගන්න වටින කාරණයක්. දැන් අපි හිතනවා සියල්ල දැනගෙන විනයක් දැනගෙන සූත්‍ර පිටිකයක් දැනගෙන අභිධර්මයක් දැනගෙන භාවනාවට පටන් ගත්තොත් තමයි භාවනාව හරියන්නේ කියලා අපි හිතනවා. නමුත් ඔය මොකක්වත් නොදැන භාවනා කරලත් සෑහෙන මට්ටමකට ආපු අයත් ඉන්නවා. මොකද අපි සමහරලාවට අපි පොතේ දැනුම වැඩි වුණාම භාවනාවේදී ලැබෙන අත්දැකීම ලැබෙන්නත් එක්කම මේ පොතේ දැනුම ඉස්සරහට පයින්නවා. ඒකට හරියට අර මේ කරත්තේ මේ ගොනාට කලින් කරත්තේ බැඳා වගේ. ඒ නිසා මේ සුතමේ ඥානය පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්නම් වෙන්නේ සුතමේ ඥානය අපිට කරදරයක් වෙනවා. ඒ නිසා මේ ඉස්සරහදී පුළුවන් තරම් අපි මේ භාවනාවට මුල් තැන දීලා තමන්ගේම අත්දැකීම් සාකච්ඡා කරන විදිහට අපි මේ සාකච්ඡාව කරගෙන යමු. විශේෂයෙන්ම අලුත් අය මේ අහන ප්‍රශ්නවල ගැඹුරු බවවත් ඒවැය තියෙන අමාරු ගතිය දැකලා මේ පසුතැවෙන්නේ එහෙම නැත්නම් කලකිරෙන්නේ එහෙම නැත්නම් මේ අධෛර්යමත් වෙන්නේ නැතුව බොහොම සරලව පටන් ගන්න. මොකද දවස් දෙක තුනකින් මේ කියන මට්ටම් වලට අලුත් කෙනෙකුට පවා යන්න පුළුවන් නිවැරදිව වැඩේ කරා නම්. මොකද ඒ සඳහා විශ්වාසය ඇති කරගන්න. භාවනා කරන්න තියෙන ක්‍රමය හරියට පැහැදිලි කරගන්න. මං හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. මම කැමති මේ ඉස්සරහට තව විනාඩි 5ක් 10ක් තියෙනවා. යම්සි කෙනෙකුට අලුතෙන් ආපු විශේෂ කෙනෙකුට මේ කරන්න යන තියෙන ක්‍රමේ සක්මන් භාවනාව වේවා ආනාපාන සති භාවනාව වේවා පිම්බීම හැකිලිම වේවා තමන් කරගෙන යන ක්‍රමේ ඒ මූලික උපදේශවල යම් අපහසුතාවයක් තියෙනවා නම් පැහැදිලි තැනක් තියෙනවා නම් ඒක පැහැදිලි කරගන්න අපි මේ සුළු වෙලාව පාවිච්චි කරනවා නම් මං හිතනවා වටිනවයි කියලා. ඒ නිසා කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට අපිට අර ඔක්කොටම මේ එකම යොමුවකට එකම ගොමුවකට යන්න පුළුවන්. කාටවත් එහෙම ප්‍රශ්නයක් නැද්ද? හැමෝටම මූලික උපදෙස් ටික කරගෙන යන ක්‍රමය යන මාර්ගය ඔක්කොටම පැහැදිලිද? කියනකෝ.
පරියංක භාවනාවේදී ආනාපාන සතිය කරගෙන යන විදිහ ගැන පැහැදිලි කිරීමක් කරන්න සිද්ධ
වෙනවා. හොඳයි. දැන් අපි මේ ආනාපාන සතියම කළ යුතුයි කියලා නීතියකුත් නැහැ. දැන් මීට කලින් ආනාපාන සතිය වඩලා තියෙනවද? වඩලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සතිය පවත්ව ගන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසයේ. එහෙම කිව්වොත් හරිද? පුළුවන්. හරි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය වඩනකොට ඉස්සෙල්ලා අපි මේ ඉන්න ඉරියව් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා ආනාපාන සතිය නම්. මොකද බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කියනවා මේ කය ඍජුව තියාගන්න කියලා. එහෙනම් නිකන් වැක්කිරෙන්න දෙන්න එපා ඉරියව්ව. මෙහෙම නැවෙන්න දෙන්න එපා. ටිකක් මේ කොන්ද ප්‍රදේශය හොඳට ඍජුව තියාගන්න. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හොඳට නිය හිර වෙලා තරදඬු කරගෙන ඉඳීමක් අදහස් වෙන්නේ නැහැ. හැබැයි මුලදී ටිකක් කොන්ද ඍජුව තියාගන්න. පස්සේ වැඩේ වේගෙන යනකොට පොඩ්ඩක් කය විසින්ම මේක ඇජස්ට් වුණාට ප්‍රශ්නයක් නැහැ. කය විසින්ම මේක සකස් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුලදී තමන් සාමාන්‍යයෙන් ඍජු මේ මොකක්ද ඒකට කියන්නේ? ඍජුව වාඩි වෙන්න ඕනේ. කය ඍජුව තියාගන්න ඕනේ. එහෙම තියලා දැන් ඊළඟට පොඩ්ඩක් මුලින් එක පාටම ආසස ප්‍රසආයත ගන්නෙත් නැතුව කයට පොඩ්ඩක් හිත දාගන්න. කයේ බලනවා මේ වර්තමානයේ හිත ගන්නවා. ඒ කියන්නේ දැන් අපේ සාමාන්‍යයෙන් ඕක කරගන්න අමාරු වෙන්නේ එක්ක හිත අතීතයට දුවනවා. එක්ක හිත අනාගතයට දුවනවා. ඉතින් ඒ අතීතෙනුයි අනාගතේනුයි හිත මුදව ගන්න අපිට හරි පහසුයි මේ ඉන්න ඉරියව්වට හිත පොඩ්ඩක් දාන එක. ඉන්න ඉරියව්වේ දැන් අපි බලනවා පොඩ්ඩක් මේ කය වදින තැන් තියෙනවා. මේ අත් දෙක මෙහෙම තියා ඉන්නවා නම් ඒ අත් දෙක ස්පර්ශන තැන් තියෙනවා. හරි ඒ වගේ මේ වර්තමානයේ දැනෙන දේවල් වල පොඩ්ඩක් සතිය පවත් ගන්න. හිත හසුරවන්න කය තුල. එතකොට දැන් වර්තමානයට හිත එනවා ටිකක්. එහෙම කය තුල ඔම හිත පවත්වගෙන ඉන්නකොට ඊළඟට බලන්න මේ ආස්වාස ප්‍රසවාසයේ හොඳට සියුම්ව දැනෙනවාද කියලා. ඊළඟට අර කයේ තිබිච්ච අවධානය මේ නාසිකාග්‍රේ ප්‍රදේශයට දැන් යොමු කරගන්න. ඒ යොමු කරගත්තට පස්සේ අර විසිරිච්ච සතිය වෙනුවට දැන් මේ ආනාපාන සතිය කියන මේ අපේ නාසිකාග්‍රේ ප්‍රදේශයට යොමු වෙච්ච සතියක් බවට පත් වෙනවා. එතෙන්දි බලන්න දැන් තමන්ට යම්සි ක්‍රමයකට දැනෙනවා හුස්ම ගන්නකොට තමන් දන්න හුස්ම ගන්නවා කියලා. පිට කරනකොට තමන් දන්න පිට කරනවා කියලා. එතකොට මේක දැනගන්නේ මොකෙන්ද කියලා බලන්න. ඒ කියන්නේ දැන් Taman දන්නවනේ මේ කොහම හරි හුස්ම ගන්නවට හුස්ම ගන්නවා කියලා දන්නවා. පිට කරනවට පිට කරනවා කියලා දන්නවා. බලන්න මේ කොහමද දන්නේ? ඒ කියන්නේ මේ එක්ක මේ වැදින නිසා. එහෙම නැත්තම් මේකේ ආස්වාසයේ ඔන්න සිසිල් ගතියක් තියෙනවා. ප්‍රස්වාසයේ උණුසුම් ගතියක් තියෙනවා. ඔය මොනවා හරි දේවල් හරහා තමයි මේක දැනගන්නේ. ඉතින් ඒ ඒවා හරහාම වරදක් නැහැ. ඒවා හරහාම මේ දැනගන්නවා. දැන් ඔන්න අපිටම උණුසුම් ගතියක් නැමෙත සිසිල් ගතියක් හරහා නම් ආස්වාසයේ දැනගන්නේ. ඒක දැනෙනකොට අපි හිතින් සටහනක් යොදා ගන්නවා. හුස්ම ගන්නවා. එහෙම නැත්තම් ආස්වාස කියලා හිතින් සටහනක් යොදා ගන්නවා. හිතින් සටහනක් යොදනවා. මෙනෙහි කරනවා කියලා කියන්නේ. ලේබල් කරනවා කියලා කියන්නේ ඉතින් අර හිතින් සටහනක් යොදා ගන්නවා. ඊළඟ ප්‍රස්වාස කරනකොටත් ප්‍රස්වාස කරනවා කියලා හිතින් සටහනක් යොදා ගන්නවා. අර ඒ සටහන් කිරීම, ලේබල් කිරීම, මෙනෙහි කිරීම හිත පිට යන එක වළක්වනවා. හිත පිට යන එක හුඟක් අඩු කරලා දෙනවා. ඒක හිත පිට යන එක වළක්වීම සඳහා කරන උපක්‍රමයක්. දැන් ඒ මෙනෙහි කිරීම දැන් ටික වෙලාවක් කරනවා. එතකොට ආස්වාසයක් කරන වාරයක් පාසා ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයේ සිද්ධ වෙන වාරයක් පාසා ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. ඔහොම ටික වෙලාවක් යනකොට දැන් Tamanට පුළුවන් වෙනවා මේ මෙනෙහි කිරීම මෙනෙහි කරමින් හිත වැඩි පිට යන්නේ නැතුව පිට ගියත් නැවතත් මෙතෙන්ට ගෙනල්ලා ආස්වාස හුස්ම රැලි අපිටම ආස්වාස ප්‍රස්වාසයේ ළඟ තියෙන හුස්ම රැලි 10ක් 15ක් 20ක් එක ළඟ බලන්න පුළුවන්. අකණ්ඩව. දැන් Tamanṭa පුළුවන් උනේ 10ක් නම් ඊළඟ පාර බලනවා කොහොමද මේක 15ක් කරන්නේ. ඊළඟ පාර බලනවා මේක 20ක් කරන්නේ කොහොමද? ඔය වගේ සරල ක්‍රමයකට යන්න ඕනේ. අපි ලොකු මේ ඉලක්ක තියාගත්තොත් මනස වැටෙනවා. එහෙම නෙමෙයි. දැන් අපි මුලින් පුළුවන් උනේ 10යි නම් මේක මේ 12ක් කරන්න බලනවා. මුලින් පුළුවන් උනේ 12යි නම් ඔක 15ක් කරන්න බලනවා. මේ වගේ බොහොම සරල ඉලක්කවලට යන්න පුළුවන් ඉලක්කයක් තමයි හිතට දෙන්න ඕනේ. ලොකු ඉලක්ක දුන්නොත් හිත වැටෙනවා. කරන්න පුළුවන් මට්ටමේ ඉලක්කයක් දෙනවා දීලා 10 15 කරනවා 15 20 කරනවා 20 25 කරනවා ඔය වගේ දැන් හිතට ඒ මේක හරියනවා කියන එක හේතු ගන්නන්න ඕනේ නැත්තම් මේක වැරදිනවා වරදින බවක් නම් තේරෙන්නේ හිත අධෛර්යමත් වෙනවා එහෙනම් දෙකක් තුනක් වුණත් කමක් නැහැ ඒක හිතලා සතුට වෙන්න ආසස පස්සස වරදී දෙක තුනයි නම් Tamanට එක ළඟ බලන්න පුළුවන් ඒක ගැන හිතලා සතුට වෙන්න මොකද ඒකවත් බැලුවනේ හිටියේ දැන් ඔය ඒ දෙක තුන ඔන්න පහ කරන්න හදන්නේ. පහ හත කරනවා. ඒ වගේ බොහොම සරලව පටන් ගන්න. ඊළඟට බලන්න දැන් අපිටම දැන් Tamanට හැකියාව ලැබුණා. මෙනෙහි කිරීමකුත් එක්ක ආනාපාන සතිය හිත පවත්වන්න පුළුවන් වුණා. ඊට පස්සේ බලන්න මේ මෙනෙහි කිරීම පොඩ්ඩක් කෙටි කරනවා. භාවිතා කරන වචනේ කෙටි කරනවා. කෙටි කළා දැන් මේ කෙටි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කරගෙන යන වැඩේට තව උපකාරයක්. හැබැයි බැරි වෙලාවත් හිත ආයෙත් පිට යන්න ගත්තොත් ආයෙ මෙනෙහි කිරීම ගන්නවා කියන උපදෙස් ටික තේරෙනව නේද? හරි. නැව කියන්නේ පිට යන්න ආයෙ ගත්තොත් එහෙම අර මෙනෙහි කිරීම අර විදිහටම පුරුදු විදිහටම කරනවා. අපි තුමු පිට යන්නෙත් නැහැ. මෙනෙහි කිරීමත් දැන් පොඩ්ඩක් අඩු වුණා. දැන් කරගෙන යනවා වැඩේ. ඊළඟට හොඳට දැන් හිත එකඟ වෙනවා නම් මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම අතහැරලා දාලත් බලන්න. මෙනෙහි කිරීමකින් තොරව හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්නවා. පිට කරනකොට පිට කරන බව දැනගන්නවා. ඔහොම කරගෙන යනකොට දැන් සෑහෙන වෙලාවක් ඕකේ මෙනෙහි කිරීමකින් තොරව ඕකේ ඉන්න පුළුවන් නම් ඊළඟ අදියරට යන්න පුළුවන් බලන්න අපි ඒක අනිත් දවසේ කතා කරමු එතකොට ඊළඟ මේ මොකද ඔය මට්ටමේ ඉඳන් ඔය මට්ටමට ආවා නම් ඊට පස්සේ එහාට යන්න පුළුවන්
ගරු ස්වාමින්වහන්ස සක්මන් භාවනාවේදී දකුණ ඔසවනවා ගෙන යනවා තබනවා වම ඔසවනවා ගෙන යනවා තබනවා. එහෙම කරොත්ද වඩා හොඳ?
ඒක ඇත්තටම මේ මුලින් හුඟාක්ම සරලයි වම දකුණ කියලා පටන් ගන්න එක. ඒ කියන්නේ දැන් මේකේ නීතියක් නැහැ වම දකුණට වඩා ඔසවනවා තබනවා කියන එක උසස්ය කියලා නීතියක්වත් ඒකට වඩා ඔසවනවා ගෙනිනවා තබනවා කියන එක උසස්ය කියලාවත් නීතියක් නැහැ. ඒ වෙනුවට මෙතන තියෙන්නේ දැන් බලන්න අර දැන් සමන්ගේ හිතේ අරමුණු බහුල නැති වෙලාවට වම දකුණ කියන එකෙන් පවා ඕක ලස්සනට ගෙනියන්න පුළුවන්. හැබැයි හිත හුඟක් දුවන වෙලාවට මේක සරල වැඩි. වැඩ මේ වැඩ මදි හිතට. දැන් මොකද වම කියලා හිට ආයි දකුණ කියන අතරේ ලොකු කාලපරාසයක් තියෙනවා. ඒ අතර හිත පිට යනවා. දැන් ඔසවනවා තබනවා කියන එකේදී මේ එසවීමේ මුළු ක්‍රියාදාමය තුලම හිත තියන්න ඕනේ. මේ තැබීමේ මුළු ක්‍රියාදාමය තුලම හිත තියන්න ඕනේ. එතකොට හිතට වැඩ ගොඩක් තියෙනවා. අර වම දකුණ කියන තරම් ලේසි නෑ. එහෙනම් දැන් හිත මේකේ යෙදෙනවා හොඳට. හිතට කරන්න ලොකු වැඩක් තියෙනවනේ. මොකද එයා පිට ගියොත් එහෙම මේ එසවීමේ යම් කොටසක් මග හැරිලා. තැබීමේ යම් කොටසක් මග හැරිලා. දැන් හිත එහෙනම් පිට යන ප්‍රවණතාවය වැඩි නම් හිත හැමතිස්සෙම දැන් වෙන වෙන අරමුණු වල යනවා නම් අන්න ඒ මේ එසවීම තැබීම කියන එකට මාරු කරලා බලන්න. බලමු එතනත් ඒ තවදුරටත් හිත පිට යනවා නම් ඒකත් තුනට කඩලා කරන්න පුළුවන්. මුළු එසවීමේ ක්‍රියාදාමයේම හිත තියෙනවා. ඊනාට ගෙන යාමේ ටිකක් අර පාදයේ ඉස්සරහට ගෙනියනවනේ. ඒ ක්‍රියාදාමයේමත් හිත තියෙනවා. ඊනාට තැබීමේ මුළු ක්‍රියාදාමයේමත් හිත තියෙනවා. ඊනාට වම් කකුලටත් දකුණු කකුලටත් ඒ විදිහටමයි. වම දකුණේ ප්‍රශ්නයක් නෑ දැන්. තියෙන්නේ එසවීමක්, ගෙන යාමක්, තැබීමක්. එසවීමක්, ගෙන යාමක්, තැබීමක්. ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ වර්තමානයේ පවතින හිතේ තත්ත්වය අනුව ඔයක මාරු කරගත්තර කමක් නැහැ. හැබැයි අපි තුමු වම දකුණ කියලා පුරුදු කරගත්ත කෙනාට මේ දෙකෙන් තොරව ටික වෙලාවක් හිතුවේලි ආවත් ආයේ අරකටම දාගන්නත් පුළුවන් පුරුදුනාට පස්සේ. තමන් ඒක කළා බලන්න ඕනේ. කොයිකෙන්ද මුලින් වම දකුණ කියන එකෙන් පටන් ගන්න මොකද ඒක බොහොම සරලයි. සක්මනේදී මේ කොටෙන් පටන් ගන්නවා. වම දකුණ කියලා පටන් ගන්නවා. අපි තුමු යන්න පුළුවන් උනේ පියවර 5යි. ඒ වෙලාවට හිත ඔන්න පිට ගියා. ප්‍රශ්නයක් නැහැ. පිට ගිහලා ඔන්න අතරමං වෙලා හිටියා. ඔන්න දැන් මතක් වුණා දැන් මේකට ඉන්න ඕනේ කියලා. ආයි ගෙනල්ලා තියාගත්තා. ආයි ඉතින් ගියා. ආයි ඔන්න ගියා වම දකුණ කියලා ගියා. ඔන්න ආයි පිට ගියා. ඔන්න ආයි ගෙනල්ලා තියාගත්තා. ආයි ගියා. ඉතින් ඔය විදිහටම තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක අර පුංචි ළමෙක් අර මුලින් පටන් ගන්නෙ ඇවිදින්න පටන් අරගෙන ගන්නවා වැටෙනවා. ආයි උස්සලා තියානවා ආයි වැටෙනවා. ඉතින් ඔහොකම තමයි මේ අපි දැන් මේ සතිය පුරුදු කරනවා කියලා කරන්න හදන්නේ. පුංචි කාලයට ගිහිල්ලා ඔක පුරුදු කරන්නේ තියෙන්නේ. වයස වුණාට ප්‍රශ්නයක් නැහැ. හොඳයි. එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්තම් අපි අදට